ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
මේ සතියත් ගෙවිල යන්න ඉතාමත්ම ආසන්නයි. අද මේ සතියේ වැඩකරන දිනෙහි අවසාන දිනේ සිකුරාදා දවස. මේ ගෙවිල යන සතියේදී ලෝපුරා සිදුවන විශේෂිත සිදුවීම් පිළිබඳව අපි සුපුරුදු පරිදි හැමනම් අවධානය යොමු කරන්න සූදානම් වෙමු. ලෝ වටා විදෙස් පිති සමාලෝචනයෙන් තොරතුරු විග්‍රහයට ප්‍රංශ ප්‍රවෘත්තිසේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සූදානමින් සිටින්නේ. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලෘචි.
මුලින්ම ලංකාවට සම්බන්ධ ප්‍රවෘත්තියක් අන්තර්ජාතික අවධානයට ලක්වුණු අවස්ථාවක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඒ පිළිබඳව අපි මුලින්ම අවධානය යොමු කරමු. ජිනීවා නුවර පවත්වුණා ඊයේ සහ පෙරේදා කියන දින දෙක තුළදී සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය යටතේ ශ්‍රී ලංකාව පිළිබඳව වුණු සමාලෝචනය. එතනදී ශ්‍රී ලංකාව පැත්තෙන් ඉදිරිපත් වුණු කාරණා, එතකොට සමුළුවට අදාළ අනෙකුත් පාර්ශ්වීය රටවල් වලින් ඒ සම්බන්ධව ශ්‍රී ලංකාව වෙත දැක්වුණු ප්‍රතිචාර පිළිබඳව අපි මුලින්ම සාකච්ඡා කළ ඉදිමු. අමල්, මේ මම මුලින්ම ටිකක් කරුණු දැනගන්න කැමතියි. සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය කියලා කියන්නේ මොකක්ද සහ ශ්‍රී ලංකාවට එහි තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා?
දිලෘක්ෂි, මේක 80 දශකයේ මුල් කාලයේදී ශ්‍රී ලංකාව මේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අනුකූලතාවය දැක්වුවා. එතකොට ඒ අනුව ශ්‍රී ලංකාවේ නීතිය ඒකට අනුකූල වෙන විදිහට කටයුතු කළා තියෙනවා. විශේෂයෙන්ම මහජනතාවගේ සිවිල් අයිතිවාසිකම්, දේශපාලන අයිතිවාසිකම්, මේ වගේ මානව හිමිකම් රැකීම කියන කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීතියට මේ සම්මුතිය තියෙන කොටස් ඇතුළත් කළා තියෙනවා. මේ සම්මුතිය අනුව ශ්‍රී ලංකා රජය ඒ සම්මුතියේ තියෙන කරුණු ක්‍රියාත්මක කිරීමේදී කොයි වගේ ප්‍රගතියක් ලබා ගත්තද කියන කාරණාව විටින් විට මානව හිමිකම් කවුන්සිලයේ යටතේ තියෙන මානව හිමිකම් කොමිටුවකට මේ පිළිබඳ වාර්තා කරනවා. ඉතින් මේ විදිහට තමයි ශ්‍රී ලංකාව ස්වේච්ඡාවෙන් මේ අවස්ථාවේදී ජිනීවා නුවර ඒ සමාලෝචනයට සහභාගී වුණේ. මෙතන කලින් අවස්ථාවලදී අපි දන්නවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විවිධ විවේචන ඉදිරිපත් වෙන අවස්ථාවේ ශ්‍රී ලංකාවට සිද්ධ වෙන්නේ තමන්ට ඒ නගන චෝදනාවලට උත්තර බඳින්න. නමුත් මේක අවස්ථාවක් කරගන්නවා මේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධයෙන් මේ සම්මුතිය යටතේ තියෙන සමාලෝචනයේදී, විශේෂයෙන්ම පහුගිය අවුරුදු කිහිපයේදී ශ්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් ගත්තා වූ පියවරවන් සඳහන් කරන්නට මේක ප්‍රයෝජනට ගත්තා. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව සඳහන් කළේ ගිය අවුරුද්දට සාපේක්ෂව බලනකොට ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ඒ වගේම සිවිල් හා දේශපාලන අයිතීන් සුරකීම කියන කාරණා සම්බන්ධයෙන් විශාල ප්‍රගතියක් ලබාගෙන තියෙනවා කියලා. මෙතනදී රාජ්‍ය නොවන සංවිධානවලටත් අවස්ථාවක් තියෙනවා ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න. ඉතින් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව විවේචනයට ලක් කරා. ඒ විවේචනයට ලක් කරේ විශේෂයෙන්ම මේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ප්‍රඥප්තිය අයුතු ලෙස පාවිච්චි කරනවයි කියලා චෝදනාවක් එල්ල කළා. විශේෂයෙන්ම මේ ප්‍රඥප්තිය යටතේ යම් කිසි පුද්ගලයෙක් ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගත්තොත් ඔහුට අප ලබා දෙන්න මහේස්ත්‍රාත්වරයෙකුට බලයක් නැහැ. ඉතින් ඒ අනුව සමහර සැකකරුවන් මාස ගණන්, සමහරලාට අවුරුදු ගණන් රිමාන්ඩ් භාරයේ තබාගෙන තියෙනවා කියන ඒ චෝදනාව එල්ල වුණා. ශ්‍රී ලංකාව පැත්තෙන් ප්‍රකාශ කළේ ඒ එවැනි වැරදි අවස්ථා සම්බන්ධ ඒවා අවම කරන්න ශ්‍රී ලංකා රජය කටයුතු කරනවා කියලා. ඒකම මෙතනදී ශ්‍රී ලංකාව වගවීම සම්බන්ධයෙනුත් නොයෙකුත් නැවතත් චෝදනා එල්ල වුණා. එතනදී ශ්‍රී ලංකා රජය අවධාරණය කළ සිටියේ මීට කලින් අවස්ථාවලදී මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වගවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නටත්, ඒ සාක්ෂි සංරක්ෂණය කරන්නටත් ගත්තු තීරණය ඒක තවමත් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරනවා. ඒ විතරක් නෙවෙයි, ශ්‍රී ලංකාව ඒකට අනුකූලතාවය දක්වන්නේ නැහැ කියන කාරණාවත් මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව නැවත අවධාරණය කරලා සිටියා.
ශ්‍රී ලංකාවට සම්බන්ධව අන්තර්ජාතිකව වාර්තා වන කරුණක් පිළිබඳව අපි මුලින්ම අවධානය යොමු කළේ, සමස්ත ලෝකයේම ප්‍රමුඛතම අවධානය යොමු වෙලා තියෙනවා නැවත වතාවක් යුක්‍රේනයේ සහ රුසියාව අතර ඇති වෙලා තියෙන මේ යුදමේ වාතාවරණයේ අලුත්ම තත්ත්වය පිළිබඳව. විශේෂයෙන්ම බක්මුට් කලාපය සම්බන්ධව විශේෂිත අවධානයක් තියෙනවා. ඊට අමතරව විශේෂිතව මේ වෙනකොට සමස්ත ලෝකෙම අවධානය යොමු වෙමින් තියෙනවා රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කරන ලද මේ මිසයිල් ප්‍රහාර පිළිබඳව. මෙයින් දැඩි හානි ඇති වෙලා තියෙනවා කියලයි තොරතුරු වාර්තා වෙන්නේ. හැබැයි මිනිස්සුන්ට නෙමෙයි, ස්ථානවලට සහ ගොඩනැගිලි වලට. මේ දැවැන්ත මිසයිල් ප්‍රහාරයේ ඉලක්ක විදිහට මොන වගේ ස්ථාන සහ ප්‍රදේශද ඉලක්ක කරගෙන තියෙන්නේ රුසියන් හමුදාව විසින් යුක්‍රේනය තුළ?
දිලුක්ෂි, මේ මිසයිල් ප්‍රහාරයේ මූලික ඉලක්කය වෙලා තියෙන්නේ යුක්‍රේනයේ ඇතුලේ තියෙන විශේෂයෙන්ම විදුලි බල පද්ධති සහ විදුලි ජනන මධ්‍යස්ථාන, කියන්නේ මේ ජෙනරේටර්ස් තියෙන තැන් වලට තමයි මේ ප්‍රහාරය එල්ල කළ තියෙන්නේ. ඒ වගේම විදුලිය බෙදා හරින ස්ථානවලට. ඉතින් මේ වෙනකොට යුක්‍රේනයෙන් වැඩි ප්‍රදේශයක් අඳුරේ තියෙනවා කියලා වාර්තා වෙනවා. මොකද මේ විදුලි බලය ඇන හිටීම නිසා. ඒ එක්කම ජපරෝසියා කියන ප්‍රදේශයේ, අපි දන්නවා යුරෝපයේ තියෙන ලොකුම න්‍යෂ්ටික බලාගාරය තියෙන යුක්‍රේනයේ ජපරෝසියා ප්‍රදේශයේ, ඒ ප්‍රදේශයටත් විදුලි බලය ඇනහිටීම නිසා මේ න්‍යෂ්ටික බලාගාරයට විදුලිය සැපයීම විසන්දිවීමත් එක්කලා එතන න්‍යෂ්ටික බලාගාරයට හානියක් වෙයි කියන ඒ කාරණාවත් ඉස්මතු වුණා. ඒක ඇත්තටම එක්සත් ජාතිගේ සංවිධානයත් බොහොම ලොකු අවධානයක් මෙතනට යොමු කළා. නමුත් අපිට පසුව දැනගන්න ලැබුණා ඒ න්‍යෂ්ටික බලාගාරයේ ඒක අපි කියන මේ කූල් කරලා තියෙන්නේ නැත්නම් උෂ්ණත්වය වැඩි නොවී තියාගන්න අවශ්‍ය ඒ කරන දේවල් ඔවුනට ඒ ඩීසල් විදුලි ජනනයක් පාවිච්චි කිරීම තුළින් කරගන්න පුළුවන් වුණේ කියලා. පසුව අපිට දැනගන්න ලැබුණා ඒ ප්‍රදේශයට නැවතත් විදුලි බලය ලබා ගැනීමට හැකි වුණා. මේ ජපරෝෂියා කියන ප්‍රදේශයේ ඒ න්‍යෂ්ටික බලාගාරයේ තියෙන ස්ථානය රුසියානු හමුදාව යටි තියෙන නිසා මේ වෙනකොට රුසියාව ප්‍රකාශ කරලා තියෙනවා ඒ න්‍යෂ්ටික බලාගාරයට හානියක් සිද්ධ වෙලා නැtei කියලා. නමුත් රටේ අනෙකුත් ස්ථානවල මේ මිසයිල් ප්‍රහාරයෙන් දේපලවලට විශාල හානියක් වෙලා තියෙනවා. ජීවිත සම්බන්ධයෙන් බැලුවොත් දැනට වාර්තා වෙලා තියෙනවා 11 දෙනෙක් විතර ජීවිතක්ෂර පත් වෙලා තියෙනවා, තවත් පිරිසක් තුවාල ලැබුවයි කියලා. ඉතින් එක් දිනක ඉතාමත්ම කෙටි කාලයක් තුළ දිරුක්ෂි මිසයිල 81ක් විතර යුක්‍රේනයට එල්ල කළා කියලා යුක්‍රේනයේ මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා. රුසියාව ඇත්තට මේ කාරණාව සම්බන්ධයෙන් ඒක පිළි අරගෙන තියෙනවා. ඔවුන් කියනවා මෙවැනි දැඩි ප්‍රහාරයක් ඔවුන් දියත් කරන්නට හේතු වුණේ ගිය සති අන්තයේදී යුක්‍රේන් හමුදාව විසින් රුසියාව දේශ සීමාව හරහා ඇතුල් වෙලා රුසියාවේ සාමාන්‍ය වැසියන් කීප දෙනෙක් ඝාතනය කළා. ඒකට එකට එක කිරීමක් හැටියට කෙටි වෙලාවක් තුළ දුරදිග මිසයිල් පාවිච්චි කරමින් ඔවුන් යුක්‍රේනයට පාඩමක් උගන්නන්නට මේ විදිහට කටයුතු කළයි කියලා.
අමල්, දැන් ඔය 80කටත් වඩා වැඩි ප්‍රමාණයක් එල්ල කළයි කියලා කියනවා මිසයිල්, මේ සුවිශේෂී මිසයිල් වර්ගයක් කියලායි කතාබහ වෙන්නේ. විශේෂිත හානි ඇති කරගිය හැකි අධිතාක්ෂණික මිසයිල් කියලා. මොනවද ඒ?
ඔව් දිලුක්ෂි, මේක ඇත්තටම රුසියාව මෑතකදී ඔවුන් දියුණු කරපු කින්සල් කියන මිසයිලේ තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේකට ඇත්තට හයිපර්සොනික් මිසයිල් කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ ශබ්දයේ වේගය වගේ 10 ගුණයක විතර වේගෙන් මේකට ගමන් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තත්පරයකට කිලෝමීටර් 8ක් විතර මේක ගමන් කරනවා. ඒ එක්කම අඩි 3ක් විතර තමයි මේක ඉලක්කේ වර්ධින්නේ. ඒ කියන්නේ ඇත්තටම හැතැම්ම 2000ක් විතර දුර ඉඳලා මේ එල්ල කරන මිසයිලය ඔවුන් බලාපොරොත්තු වෙන ඉලක්කේ ඉඳලා අඩි 3ක විතර, අපි කියන මේ ප්ලස් ඕ මයිනස් අඩි 3ක් ඇතුළත ඒක ඒ ඉලක්කයටම වදිනවා. ඉතින් මේක රුසියාව බොහෝ විට යුක්‍රේනය දනගස්සන්න වගේ කරපු ක්‍රියාවක් හැටියට හඳුන්වනවා. මොකද මීට කලින් අවස්ථාවලදී මෙවැනි මිසයිල් මේ තරම් දරුණු විදියට පාවිච්චි කරලා තිබුණේ නැති නිසා.
දැන් තවත් කාරණාවක් අමල්, දැන් මේ බක්මුට් කියන ප්‍රදේශයටත් දැඩි ලෙසින් ප්‍රහාර එල්ල කරමින් තියෙන රුසියානු හමුදාව, මේ කලාපය ඔවුන් ඉලක්ක කරගෙන තියෙන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්. අනිත් ප්‍රශ්නේ තමයි මේ බක්මුට් කියන කලාපයේ යුද වැදීලා සිටින්නේ සාමාන්‍ය රුසියානු රජයේ හමුදා නෙමෙයි, වැග්නවරු කියලා හඳුන්වන වෙනත් මේ කුලී හමුදාවක්. මේ වගේ හමුදාවක් ඇයි මේ කලාපයට යොදාගත්තේ? මේ ප්‍රශ්න දෙක සම්බන්ධයෙන් මම කැමති ඔබට වාර්තාවෙන් අලුත්ම තොරතුරු දැනගන්න.
ඔව් දිලක්ෂ, අපිට දැනට දැනගන්න තියෙන්නේ බක්මුත් කියන ඒ නගරය කොයි මොහොතක හෝ රුසියාවේ අතට අත්පත් වෙයි කියන කාරණාව දැන් මතුවෙලා තියෙනවා. විශේෂයෙන්ම බටහිර රටවලු දැන් කියන්න පටන් අරන් තියෙනවා බක්මුත් කොයි වෙලාවක හරි රුසියාවේ බලයට යටත් වෙයි කියලා. මෙතනදී ඇත්තටම රුසියන් හමුදාවට වඩා අතිවිශාල ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ සටන් වදින්නේ රුසියාවේ කුලි හමුදාවක් වනේ, ඔබ කිව්වා වගේ අර වැග්න මර්සනරි ගෲප් කියන කණ්ඩායම තමයි. ඔවුන් කුලි හේවායන් හැටියට මේ ප්‍රදේශයට යොදලා තියෙන්නේ. ඒ ප්‍රදේශයේ ඒ ප්‍රහාරවලින් පසුව ඔවුන් අත්පත් කරගන්න දේවල් ඔවුන්ට මංකොල්ල කෑමට අවස්ථාවක් ලබා දීලා තියෙනවා කියන කාරණාව තමයි යුක්‍රේනයේ මේ වෙනකොට චෝදනා එල්ල කරලා තියෙන්නේ. මේ යුද්ධය දැන් අවුරුද්දකට වැඩිය ආරම්භ වෙලා, ඉතින් රුසියාවට අවශ්‍යතාවයක් තියෙනවා දෙලුක්ෂි ප්‍රධාන නගරයක් අත්පත් කරගෙන තමන්ගේ හමුදාවේ චිත්ත ධෛර්ය නගා සිටීමට. ඉතින් ඒ බලාපොරොත්තුවෙන් තමයි බොහෝ විට මේ ප්‍රදේශයට දැඩි ලෙස ඔවුන් ප්‍රහාර එල්ල කරමින් මේ කුලි හමුදා පාවිච්චි කරමින් ඒ ප්‍රදේශය අත්පත් කරගන්න කටයුතු කරනවා කියලා තියෙන්නේ. අපිට දැනට වාර්තා වෙන විදිහට මේ ප්‍රදේශයේ හිටපු 60,000ක විතර සාමාන්‍ය වැසියන් ඔවුන් සියලු දෙනාම වගේ මේ ප්‍රදේශයෙන් දැන් ඉවත් වෙලා මේ ප්‍රදේශයේ තියෙන හැම ගොඩනැගිල්ලක්ම වාගේ මේ වෙනකොට ප්‍රහාරවලට ලක්වලා හානියට පත්වලා කියලත් වාර්තා වෙනවා.
ඔස්ට්‍රේලියාව අපි මේ ජීවත් වන රටට සම්බන්ධ වන කාරණාවක් කෙරෙහි ලෝකයෙන් වාර්තා වන තොරතුරු කෙරෙහි අවධානය යොමු කරන්න කැමති මම මේ ළඟට. ඕකස් කිව්සුම ඔබ දන්නවනේ, ඇමරිකා එක්සත් ජනපදය ඔස්ට්‍රේලියාව බ්‍රිතාන්‍ය කියන රටවල් තුන එකතුව ආරක්ෂක කිවිසුමක් ඇති කරගත්තා මේ පැසිෆික් කලාපයේ චීනයේ බලාධිකාරී වර්ධනය වීම සහ එහි තර්ජනය පිළිබඳව සලකා බලමින් ඒ කලාපයේ ආරක්ෂාව උදෙසා. ඉතින් මෙතනදී මේ සබ්මරීන ගිවිසුමක් පිළිබඳව දැවැන්ත කතාබහක් පසුගිය දවස්වල ඇති වුණා. මොකද ඔස්ට්‍රේලියාවට මේ කලාපී ආරක්ෂාව සඳහා න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන සබ්මරීන අවශ්‍යයි කියලා පසුගිය රජය මොරිසන් රජය තීරණයකට එළඹුණා. ඒ වෙනකොටත් මොරිසන් රජය යම් ගිවිසුමකට එළඹිලා තිබුණේ ප්‍රංශය සමගින් අලුත් සබ්මැරීන ලබා ගන්න. හැබැයි ඒවා ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වෙන සබ්මැරීන. ඉතින් එම ගිවිසුම අවලංගු කළා මේ ඕකස් ගිවිසුම යටතේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක කරන සබ්මැරීන ලබා ගැනීම උදෙසා ඔස්ට්‍රේලියාව ඒ පියවරට එළඹුණා. හැබැයි මේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන සබ්මැරීන ඕකස් ආරක්ෂක ගිවිසුමට ආයත් ඇමරිකා එක්සත් ජනපදයෙන්ද බ්‍රිතාන්‍යයෙන්ද ලැබෙන්නේ කියන එක සම්බන්ධයෙන් තාමත් සාකච්ඡා වෙමින් තියෙනවා. අපිට වාර්තා වෙන විදිහට අමල් ලබන සතියේදී මේ ඕකස් ගිවිසුමට සම්බන්ධ රටවල් තුන ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව එකට හමු වෙලා සාකච්ඡා කරන්න නියමිතයි මේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක කරන සබ්මැරීන ලබා ගැනීමේ ගිවිසුම සම්බන්ධව. දැන් මොනවද මේ සම්බන්ධව ඇමරිකාවෙන් සහ බ්‍රිතාන්‍යෙන් වාර්තා වෙන්නේ?
ඔව් දිලුක්ෂි, මෙතන සවුන්ද වෙනකොට කැලිෆෝනියාවේ සැන් ඩියෝගෝ නගරේ ජෝ බයිඩන් ජනාධිපතිවරයාත් ඒකම ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාත් අතර ත්‍රිපාක්ෂික සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. ඉතින් මේ සාකච්ඡාවල ඇත්තටම දිලුක්ෂි ප්‍රධානම අවධානය යොමු වෙන්නේ ඔස්ට්‍රේලියාව කාගෙන්ද මේ න්‍යෂ්ටික සබ්මැරීන මිලදී ගන්න කියන කාරණාව. දැනට වාර්තා වෙන විදිහට බ්‍රිතාන්‍ය ලොකු උත්සාහයක් ගන්නවා මේ සබ්මැරීන ලබා දීම සම්බන්ධයෙන් ඒ කොන්ත්‍රාත්තුව ලබා ගන්න. නමුත් ඇමරිකාව පැත්තෙන් සෙනෙට් සභාවේ අවියාවිද සම්බන්ධයෙන් ඒ කටයුතු කරන ඒ සෙනෙට් සභාවේ ප්‍රධානියා ඔහු ජෝ බයිඩන් ජනාධිපතිවරයාගේ නියමක් කළා තියෙනවා ඔස්ට්‍රේලියාවට මේ විදිහට ඇමරිකාවේ නිෂ්පාදිත න්‍යෂ්ටික සබ්මැරීන් ලබා දෙන්න එපා. මේ විදිහට ඔස්ට්‍රේලියාවට ඒ සබ්මැරීන් ලබා දුන්නොත් ඇමරිකාවේ නාවික බලය නවීකරණය කිරීමට ඒක බලපෑමක් වෙන නිසා මේ අවස්ථාවේදී ඒ සබ්මැරීන ලබා දීමේ කොන්ත්‍රාත්තුව බ්‍රිතාන්‍යයට ලැබෙන්න ඉඩ සලස්වන්නේ කියලා. කෙසේ වෙතත් ලබන සතිය වෙනකොට අපිට දැනගන්න පුළුවන් කාටද මේ කොන්ත්‍රාත්තුව ලැබෙන්නේ කියලා. මෙතනදී සබ්මැරීන න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන සබ්මැරීන 8ක් ඔස්ට්‍රේලියාවට ලබා ගැනීමට නියමිතයි. ඉතින් මෙතන ප්‍රධානම මේ සබ්මරීන වල තියෙන ඩීසල් ඒවට එක්ක සංසන්දනය කරනකොට දිරිදුක්ෂි මේ විදිහට න්‍යෂ්ටික බලයෙන් වැඩ කරන සබ්මරීන ඔස්ට්‍රේලියාව ලබා ගත්තොත් ඔස්ට්‍රේලියාව හමුදාවලට හැකියාව ලැබෙනවා ඔවුන් දැනට මුහුදේ ගමන් කරන දුරට වැඩිය බොහොම ඊට වඩා බොහෝ දුරක් ගමන් කරලා මිසයිල් ප්‍රහාර වගේ දේවල් එල්ල කරන්න. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ පමණක් නෙමෙයි ආසියා පැසිෆික් කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනට ඔවුන් කරන දෙහයට වඩා බොහොම ලොකු වගකීමක් ඇතුව කටයුතු කරන්න ඔවුන් හැකියාව ලැබෙනවා. ඔව් න්‍යෂ්ටික බලයෙන් වැඩ කරන සම්බැරීන් ලබා ගැනීමත් එක්කලා. ඉතින් ඒ කාරණාව සම්බන්ධයෙන් තමයි විශේෂයෙන් මේ සමුදා තියෙන ඔවුන්ගේ රැස්වීම් වලින් බලාපොරොත්තු වෙන්නේ. බොහෝ විට අපිට ඒ රැස්වීමෙන් පසුව දැනගන්න පුළුවන් කොයි විදිහටද මේ සම්බැරීන් සම්බන්ධයෙන් මේ ගනුදෙනු තීරණය වෙන්නේ කියලා.
ඔව් දැන් ඔය හමුවට ඔස්ට්‍රේලියානු අගමැතිවරයා යන්නේ ඇමරිකා එක්සත් ජනපදයට යන්නේ මේ වෙනකොට ඔහු නියැලිමින් සිටින ඉන්දිය සංචාරයෙන් අනතුරුව මාර්තු මාසේ 8 වෙනිදා සිට 11 වෙනිදා දක්වා සිව් දින ඉන්දිය සංචාරයක නියැලී සිටින ඔස්ට්‍රේලියානු අගමැතිවරයා ඇන්තනි ඇල්බනිසි ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝඩි හමු වෙලා සාකච්ඡා පවත්වීම සහ ඉන්දියා ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරගාවලිය පිළිබඳවත් විශේෂිත අවධානයක් තියෙනවා. ඒ පැත්තෙන් මොනවද වාර්තාවන තොරතුරු අමල්?
ඔව් දිලුක්ෂි, මෙතන අල්බනීසි අග්‍රාමාත්‍යවරයාත් මෝඩි අග්‍රාමාත්‍යවරයාත් බොහොම ඉතාමත්ම මිත්‍රශීලීව දැනට අහමදාබාද් වලදී පැවැත්වෙන 4 වන ඔස්ට්‍රේලියා ඉන්දියා ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ඒ පළවෙනි දිනයත් ඔවුන් නරඹලා තමයි මේ ද්විපාක්ෂික සාකච්ඡා ආරම්භ වෙන්නේ. ඉතින් මෙතන ඔස්ට්‍රේලියානු අගමැතිවරයාගේ සංචාරයේ තවත් ප්‍රධානම කාරණාවක් වෙන්නේ අර සබ්මැරින ගැන අපි මෙතන කලින් කතා කළා වගේ මේ ගමනේදීත් ඇත්තටම කලාපීය ආරක්ෂාව පිළිබඳ සාකච්ඡාවක් ඇති වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද ඇමරිකාව, ජපානය, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව මේ රටවල් 4 එකතු වෙලා ක්වඩ් කියලා එකක් දැන් ඇති කරගෙන තියෙනවා. මේ ක්වඩ් එකේ එක අරමුණක් තමයි මේ කලාපීය ආරක්ෂාව. ඒ එක්කම චීනෙන් ඇති වෙන්න පුළුවන් යම්කිසි ආරක්ෂාවට බලපෑමක් තියෙනවනම් එය මැඩපැවැත්වන්නේ කොහොමද කියන එකට මුහුණ දෙන්නේ කොහොම, ඒ අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් මේ ක්වඩ් එකත් දිගින් දිගටම සාකච්ඡා කරනවා. ඉතින් එවැනි වටපිටාවක තමයි ඇල්බනීසි අග්‍රාමාත්‍යවරයා මෝඩි අග්‍රාමාත්‍යවරයාත් එක්ක මේ විදිහට ද්විපාක්ෂික සාකච්ඡා පවත්වන්නේ. තමත් මිත්‍රශීලීව ඔවුන්ගේ ද්විපාක්ෂික සාකච්ඡාවලදී කලාපීය ආරක්ෂාව වැදගත් තැනක් ගනී කියන එක තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.
පාකිස්තානයේ දිහාවට යමු. පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට හරිම අබැද්දියක් වෙලා තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙන්නේ. ඔබ දන්නවා පසුගිය වසරේදී ඔහුට පාර්ලිමේන්තුවේදී එල්ල වුණු දෝෂාභියෝගයෙන් ඔහු පරාජයට පත් වුණා. ඉන්පසු ඔහු බලෙන් පහ කරනු ලැබුවා. නමුත් නැවත වතාවක් ඔහු ඉදිරි මැතිවරණයකදී යලිත් බලය ලබා ගැනීම අරමුණින් මේ වෙනකොටත් ක්‍රියාත්මක වෙමින් සිටින්නේ. රැලි පවත්වමින්, ජනතාව අමතමින්, සමුළු පවත්වමින්, සංවිධානගත වෙමින් තියෙන්නේ. හැබැයි මේ අතරතුරේදී මාධ්‍යෙන් යම් විරෝධතාවක් එල්ල වෙලා තියෙනවා කියලායි වාර්තා වෙන්නේ ඉම්රාන් ඛාන්ට. මේ සිදුවීම සම්බන්ධව කොයි වගේ වාතාවරණයක්ද පාකිස්තානය තුළ තියෙන්නේ මේ වෙනකොට?
දිලුක්ෂි, මේ වෙනකොට පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍යවරයාට කිසිම රූපවාහිනී මාධ්‍යයකට එහෙම නැත්නම් අනෙකුත් මාධ්‍යයකට පිවිසෙන්න බැරි විදිහට තහනම් නියෝගයක් නිකුත් කරලා තියෙනවා. ඔහුව අත්අඩංගුවට ගන්න කියලත් අධිකරණ නියෝගයක් ලබා දීලා තිබුණා. මෙතන පාකිස්තාන් රජය උත්සාහ කරා ඔහු අත්අඩංගුවට ගන්න. නමුත් ඒක කරන්න බැරි වුණා. මොකද ඔහුට දහස් ගණනක සහාය දක්වන පිරිස් ඔහුගේ නිවස වටේ හිටපු නිසා පොලිසියට ඔහු අත්අඩංගුවට ගන්න බැරි වුණා. නමුත් ඊයේ වෙනකොට පාකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ 15 උසාවියකින් ලබා දුන්නු ඒ නියෝගය අවලංගු කරලා ඔහු අත්අඩංගුවට ගන්න එපා කියන කාරණාව ප්‍රකාශයට පත් කරා. නමුත් තවමත් ඔහුට ඔහුගේ කතා විකාශනය කිරීමට තවමත් පාකිස්තානයේ මාධ්‍යයට අවසරයක් නැහැ. ඉතින් නමුත් රට පුරාම දිගින් දිගටම මැතිවරණ ඉල්ලමින් විරෝධතාවය සහ උද්ඝෝෂණයන් පැවැත්වෙන බව තමයි පාකිස්තානයෙන් වාර්තා වෙන්නේ.
හොඳයි අමල්, බොහොම ස්තුතියි මේ ගෙවිලෑන සතියේ ලෝකීය ප්‍රමුඛතා අප වෙත සමීප කළාට. එහෙමනම් අපි ලබන සතියේ සිකුරාදා නැවතත් මේ විශේෂාංගයෙන් හමුවෙමු. එතෙක් ඔබට ආයුබෝවන් කියමින් අපි සමු දෙනවා.
ආයුබෝවන් දිලුක්ෂි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.